SBS ගුවන්විදුලිය තුළින් විටින් විට අපි ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන්නට දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකිකයන් සමග අපි කතාබහ කරනවා. අපි අද කතාබහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ එදිනෙදා ජීවිතයේදී, ඒ වගේම විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තහම සුවිශේෂී සොයා ගැනීමක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තරය තුළ කරන්නට සමත් වුණු ශ්‍රී ලාංකිකයෙක් සමගින් කතාබහ කරන්නට. අපි මේ කතාබහ කරන්නට යන කාරණය සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී අපිට එදිනෙදා මුණගැසෙන කාරණයක් බවට පත් වුණත්, මේ කාරණයට මූලිකත්වයෙන් කටයුතු කළ කෙනා ශ්‍රී ලාංකිකයෙක් බව ඔබ බොහෝ විට නොදන්නා කාරණයක් බවට පත්වන්නට පුළුවන්. අද අපි මේ කතාබහට සම්බන්ධ කරගන්නේ ආචාර්ය බන්දුල විජේරත්නයන්. විශේෂයෙන්ම අපි දන්නවා මේ හෘදය සැත්කම්වලදී භාවිත කරන ස්ටෙන්ට් එක. මේ කාරණයේදී ස්ටෙන්ට් එක කියන මේ සුවිශේෂී සොයා ගැනීම ලොවට දායාද කරන්නට දායකත්වය ලබා දුන් කෙනා බවට පත්වන්නේ ආචාර්ය බන්දුල විජේරත්නයන්. ඔහු දැනට ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන්නේ. අපි ඔහු සමගින් අද මේ කතාබහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔහු විසින් මූලිකත්වය දුන් තවත් වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ සොයා ගැනීම් රාශියක් තිබෙන බව මතක් කරමින් අපි මේ කතාබහට ඇමරිකා එක්සත් ජනපදයේ සිට මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා ආචාර්ය බන්දුල විජේරත්නයන්. අපි මුලින්ම ඔබට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්.
පළමුවෙන්ම අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ හෘදය සැත්කම්වලදී යොදා ගන්නා ස්ටෙන්ට් එක, මේ කාරණය සොයා ගැනීමට ඔබට හේතුපාදක වුණු වටපිටාව, එහෙමත් නැත්නම් මේක සොයා ගැනීමට ඔබට හැකියාව ලැබුණේ කොහොමද? අපි මේ කාරණේ පිළිබඳව තොරතුරු පළමුවෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති.
ස්ටෙන්ට් ක්‍රමය 1994 95 විතර තමයි ස්ටෙන්ට් ක්‍රමය ලෝකයට බිහි වුණේ. ඒ අවස්ථාවේදී මගේ කම්පනියේ නම ලියෝ කෝ කියන කම්පනියෙන් අපි ඒ දවස්වල ඇන්ජියෝප්ලාස්ටි කැතෙටර්ස් හදලා ඒවා මුළු ලෝකෙම ඒ දවස්වල විකුණන කාලයක්. මේ අවස්ථාවේදී තමයි ඔය ස්ටෙන් ක්‍රමය ලෝකයට ඇතුල් වුණේ. නමුත් ඒ ප්‍රධාන පළමු ආපු ස්ටෙන්ට් බොහොම කොටයි, මිලිමීටර් 7-8 අටකට විතර අඩු දිග. එතනින් ගියාම ඒක මේ හෘද වස්තුවේ තියෙන ආටරිස් වලට යවා ගන්න බොහොම අමාරු තත්ත්වයක් තිබුණේ. ඒ එක්කම ඒ ස්ටෙන්ට් වලට සම්බන්ධව තවත් කරදර කීපයක් ඒ දවස්වල තිබුණා. ඒ අවස්ථාවේදී ඔක්කොම බිස්නස් එකේ ඉන්න අය හැමෝම මේ ප්‍රශ්නේ විසඳන්න පටන් ගත්තා. ඉතින් අපේ ක්‍රමය විදියට දියුණුවා. මේ අපේ ක්‍රමයට කියන්නේ මේ නෙස්ටඩ් ලූප් ස්ටෙන්ට් කියලා. ඒක මේ සාමාන්‍ය ඉදින්දා මිනිසුන්ට දන්න වචනයක් නෙමෙයි. මේ ව්‍යාපාරී ඒ වචනේ මොකද්ද කියන එක දන්නවා. අපිට පුළුවන්කම ඇති වුණා දිග ස්ටෙන්ට්, ඒ කියන්නේ මිලිමීටර 20ක් 25ක් 30ක් විතර දිග ස්ටෙන්ට් එකක් හදන්න පුළුවන්. ඒ එකම ඒ ස්ටෙන්ට් එක හෘද වස්තුවේ ඒ ආටරිස් වලට දමන්න බොහොම ෆ්ලෙක්සිබිලිටි ගතියක් තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපේ නිර්මාණයේ හැටියට ස්ටෙන්ට් එකේ තියෙනවා මේ සිදුරු. ඒ සිදුරු සාමාන්‍යයෙන් බොහොම ලොකුයි. නමුත් අපේ නිර්මාණයේ හැටියට ඒ සිදුරු බොහොම කුඩායි. ඒකෙන් ඒක හින්දා ඒ එලියන් තියෙන ඒ ටිෂු එකට ඒක ඇතුළෙන් එන්න අමාරුයි. මේක මේ වැදගත් දෙයක්. මොකද ඒ ටිෂු එක ඇතුළට ආවම රුධිරය එතන යනකොට ලොකු ටර්බුලන්සයක් ඇති වෙනවා. ඉතින් ඒක අඩු කරන්න තමයි ඒකින් වැදගත් වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය විසඳීම තමයි අපි 1995 විතර කරේ.
විශේෂයෙන්ම දැන් අපි දැනගන්නට කැමති වෘත්තියෙන් මා දන්නා තරමින් ඔබ වෛද්‍යවරයෙක් නෙවෙයි. නමුත් ඔබ විසින් දායකත්වය ලබා දුන් නව සොයා ගැනීම් ගණනාවක් තියෙනවා. ඔබ කොහොමද බන්දුල විජයරත්න මහත්මයා මේ වෛද්‍ය පර්යේෂණ සඳහා, එහෙමත් නැත්නම් මේ වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ නව සොයා ගැනීම සඳහා යොමු වෙන්නේ, මේක ආරම්භ කරන්නේ කොහොමද?
ඔව්, ඉතින් මේ ඒ ඒක මේ ඇමරිකාවේ බොහොම සාමාන්‍ය දෙයක්. ඇමරිකාවේ වෛද්‍ය අංශයට සාමාන්‍ය දොස්තරවරු විතරක් නෙවෙයි, හැම කෙනෙක්ම මේක වැඩ කරනවා. ඉංජිනේරුවස්, කෙමිස්ලා, බයොලොජිස්ලා, ඒ නානා ප්‍රකාර අධ්‍යාපනය තියෙන අය වෛද්‍ය අංශේ වැඩ කරනවා. සාමාන්‍යයෙන් ඒක වෙන රටවල්වල, විශේෂම ලංකාව වගේ රටවල්වල දැනෙන්නේ නැහැ. මොකද ඇමරිකාවේ හුඟක් පර්යේෂණ කරන නිසා ඒ අලුතෙන් යම්කිසි දෙයක් සොයාගන්නේ විශේෂයෙන්ම ඔය බේසික් සයන්ස් කියන අය තමයි වෛද්‍යවරුන්ට වඩා. ඉතින් ඒකෙහිඳ වෛද්‍යංශය වැඩ කරනවායි කියන එක අමුතු දෙයක් නෙමෙයි ඇමරිකාවේ. නමුත් මගේ ප්‍රාර්ථනාවක් තිබුණේ නැහැ, මම මේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට මේ වෛද්‍ය අංශයට වැඩ කරන්න කියලා ප්‍රාර්ථනාවක් තිබුණේ නැහැ. නමුත් ඒක මට නිකන් හදිසියෙම වගේ ලැබුණු අවස්ථාවක් තමයි.
විශේෂයෙන්ම දැනගන්නට කැමති ඔබ මොන ශාස්ත්‍රවලද අධ්‍යාපනය ලබන්නේ බන්දුල විජයරත්න මහත්මයා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ සොයාගැනීම් සහ පර්යේෂණවලට යොමු වන්නට පෙර?
ප්‍රධාන වශයෙන් මම undergraduate degree එක මගේ උපාධිය chemical engineering වලින්, ඊට පස්සුව මම මගේ master's උපාධි chemical engineering mechanical engineering අංශයෙන් ගලවා ගත්තා. ඒ ඇමරිකාවේ University of Southern California කියන විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ මම මගේ ආචාර්ය විභාගය උපාධිය chemical engineering සහ polymer science polymer engineering කියන අංශයෙන් ලබා ගත්තා.
හොඳයි. විශේෂයෙන්ම මේ අපි අන්තර්ජාලය තුළ සැරිසරනකොට patent by බන්දුල විජේරත්න කියන නම හෝ එහෙමත් නැත්නම් patent by බන්දුල විජේ කියන නම පිළිබඳව සොයා බැලුවොත් එහෙම ඔබගේ නම යටතේ ඔබ විසින් සොයා ගන්නා ලද වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ සොයා ගැනීම් ගණනාවක නම් අපිට දැක බලා ගන්නට පුළුවන්. අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ ස්ටෙන්ට් එකට අමතරව වෛද්‍ය ශාස්ත්‍රයේදී එදිනෙදා භාවිතාවන ඉතාමත් බහුලව භාවිතාවන කාරණයක් ස්ටෙන්ට් එක කියන්නේ. මේ කාරණයට අමතරව ඔබ විසින් දායකත්වයේ ලබා දුන්නු ඔබ විසින් සොයා ගැනීමට මූලිකත්වයේ ගැන කටයුතු කළ අනෙකුත් නව සොයා ගැනීම් මොනවද?
විශේෂයෙන්ම මගේ ප්‍රධානම يعني පළමුම වගේ සොයා ගැනීම වුණේ මේ ඇන්ජියෝප්ලාස්ටි බැලූන් ක්‍රමය. ඇන්ජියෝප්ලාස්ටි කියන්නේ කැටිපරේ මිලිමීටර් දෙකක් විතර අඩු, සාමාන්‍යයෙන් මිලිමීටරයක් විතර කැපිටර් එකක්. ඒකේ අග්‍රේ කොනේ තියෙනවා ප්ලාස්ටික් බැලුන් එකක්. මේක පුම්බන්න පුළුවන්. ඒ පිම්බීමෙන් තමයි මේ ඔය ආටරිස් වල තියෙන බ්ලොකේජස් ඩයිලේට් කරන කැනෙ ලොකු කරගන්න පුළුවන්. ඒ බැලුන් ක්‍රමය 1978 වගේ තමයි පටන් ගත්තේ. ඒ පටන් ගන්න අවස්ථාව තමයි මේ වෘත්තියට මම ඇතුල් වුණේ. එතකොට මගේ පළවෙනිම ජොබ් එක තමයි මේ බැලූන් එක නිපදවා ගන්න එක. ඒ බැලූන් ක්‍රමය තමයි ඉස්සෙල්ලම ඇති වුණු ඉන්වෙන්ෂන් එක. නමුත් ඒක 1982-83 විතර වෙනකන් එළියට ආවේ නැහැ. මොකද ඒ ඩිවලප්මන්ට් එක ගොඩක් කල් ගියා, හැමෝටම කල් ගියා. නමුත් 1982 විතර වෙනකොට අපිට පුළුවන් වුණා බැලූන් එකක් හදන්න PET කියන එකෙන්. ඒ බැලුන් එක අත්වශයෙන් මම ඉස්සෙල්ලම හැදුවේ අපේ මේ කිචන් එකේ, ගෙදර කිචන් එකේ. ඊට පස්සේ ඒ බැලුන් එක දියුණු කරගත්තා. අරගෙන 1984 මම පටන් ගත්තා කම්පනියා, ලියෝකෝ කියන කම්පනිය පටන් ගත්තා. ඒකෙන් තමයි ඔය ඇන්ජියෝප්ලාස්ටි කැටගරි එකයි බැලුන් ක්‍රමය හදන්න පටන් ගත්තේ. ඒක මට ඔය පැටර්න් මං හිතන්නේ 7-8ක් විතර තියෙනවා. ඒ අංශයෙන් ඒ වගේ කීපයක් තියෙනවා. මං හිතන්නේ 7ක් එහෙම 8ක් විතර තියෙනවා. ඔබතුමා කියපු විදිහට පැටර්න්ස් ඇන්ජියෝප්ලාස්ටි වලට.
ඔබගේ පර්යේෂණ දිවියේ සන්ධිස්ථානය එහෙමත් නැත්නම් මේ ටර්නින් පොයින්ට් එක බවට පත්වුණු කාරණය වන්නේ මොකක්ද?
ටර්නින් පොයින්ට් එක කියන්නේ අත වශයෙන්ම අර බැලූන් ක්‍රමය නිපදවා ගැනීම තමයි ටර්නින් පොයින්ට් එක උනේ 1979. තනමිය අසුවේ විතර මීට ඉස්සෙල්ලා ලෝක සාදාක තිබුණේ නැති දෙයක්. ඉතින් ඒක යම් කිසි ක්‍රමයකින් අපිට නිපදවා ගන්න පුළුවන් වුණ වෙලාවේ ඒතකොට තමයි හිතට කල්පනා ආවේ මේක කරන්න පුළුවන් වැඩක් කියලා. ඒ කියන්නේ අර කොන්ෆිඩන්ස් එක
ඔව්. විශේෂයෙන්ම දැන් ඔබතුමාගේ මූලික අධ්‍යාපනය ඔබතුමා හදාරන්නේ ශ්‍රී ලංකාව තුළ. ඉන් අනතුරුව තමයි ඔබ සංක්‍රමණය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඉන් අනතුරුව ඔබ ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ ආකාරයෙන් විශේෂයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ වැදගත් සොයා ගැනීම් රසකට මූලිකත්වය ලබා දෙන පර්යේෂකයෙක් බවට පත්වෙනවා. මා දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ පර්යේෂණ වටපිටාව තුළ ඔබතුමා දැක්ක ප්‍රධාන වෙනස්කම් මොනවද?
සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය බොහොම වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගැන මම බොහොම කතා දීලා තිනවා ලංකාවේ විශ්වවිද්‍යාලවල, මේ එක එක කොන්ෆරන්ස් වල හැමෝම දීලා තිනවා. අත වශයෙන්ම අපිට ඕන මේ ළමයින්ට පර්යේෂණ සිතක්, කියන්නේ රිසර්ච් මයින්ඩ් එකක් ඇති කරන්න ඕන පොඩි කාලෙ ළමං. ඒ කියන්නේ ග්‍රේඩ් 5 විතර කාලේ පටන් අරගෙන ළමින්ට මේ පර්යේෂණ ගැන මානසිකයක් ඇති කරන්න ඕන. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුළත් පස්සේ හැම අවුරුද්දෙම ළමින්ට මේ පර්යේෂණ කියන එක ඉගෙනෙන්න ඕන. දැන් ඇමරිකාවේ එහෙම වෙනවා. ඇමරිකාවේ ඉස්කෝලවල අපි 8-9 ඉන්න ළමයින්ට පොඩි විසර්් ප්‍රජෙක්් එකක් ස්කෝලෙන් දෙෙන ඒගොල ගිල්ල එක විසර්ච් කරන්න ඕන ලිටරච බලන්ඩෝන ඒවට රිපෝට්යාල් ලියන්න ඕන එකට විශ්වවිද්‍යාලට කියහම විශ්වවිද්‍යාලෙත් කරන සබ්ෙක්ටය කරම ගාම ප්‍රසේච් පේපරයක් ලියන්න ඕනමයි පව ගෞුදු හය හතේ මමත් එක සබ්ජෙක්්යක්කු ගන්නනවා ඒ මගේ ළමයි ඔක්කොම අට මාහරි සබ්ෙක්්ක දීල තියෙනවා ඒක රිසච් කල්ලා ඒ රිපොට්ටල් ලියන් ඒ විසර්ච් මයින් සට් එක පොඩි කාල ඉඳලාම හදන්න එකක් අනිත් එක තමයි අපි ලංකාවත් අපි ලංකාව වගේ අනිත් රටවල් ඉන්දියාව වෙන වගේ රටවල් ඔක්කොම අපේ පැත්ත තියෙන රටවල් තිබ ඔක්කොම බොහොම සලකන්නේ නොලෙජ් එකට කියන්නේ දැනුම දැනුමට තමයි සලකන්න නමුත් අපි සලකන්න ඕන දැනුමට වඩා ස්කිල් එකට ඒ කියන්නේ දැනුම කොහොමද පාවිච්චි කරන්නේ යන්නේ ඒක තමයි අපි හුඟක් ඉම්පෝර්ටන්ස් එක වැදගත්කම දෙන්න ඕන දැනුම කොහොමද පාවිච්චි කරන්නේ ඒකට කියන්නේ ස්කිල් කියලා දොස්තර කෙනෙකුටත් ඉංජිනේරුවෙකුටත් ඉකොනොමික්ස් කෙනෙකුටත් ස්කිල් කියන එකක් තියෙනවා ඒ කියන්නේ දැනුමට වඩා ඒ කියන්නේ හැකියාවනේ ඒ වගේම අපි පොඩි කාලේ ඉඳලම ඒකත් දරු කරන්න ඕන දැනුමට වඩා හැකියාව වෙනවා ඒ කියන්නේ කොච්චර දැනුම තිබුණත් වැඩක් නැහැ එයාට හැකියාවක් නැත්නම් ඒ කියන්නේ තමන්ගේ දැනුම තියෙනවා දැනුම තව කෙනෙකුට දෙන්න පුළුවන් නමුත් ඒ දැනුමෙන් මොකද්ද මම කරන්න ඕන කියන එක ඒක ඒ තරම් දියුණු වෙලා නැහැ අන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් ඕන ලංකාව හරි වෙන අපි ලංකාව වැනි රටවල් දියුණු වෙන්න ඔන්න ඕක තමයි විශේෂයෙන්ම කරන්න ඕනේ
විශේෂයෙන්ම මේ අපි ඔබතුමාගේ අවසන් වශයෙන් දැනගන්නට කැමති අපි දැක්කා මේ පසුගිය වකවානුව තුළ ශ්‍රී ලංකාවෙන් බිහිවන තරුණ පර්යේෂකින් විවිධ නව සොයා ගැනීම් සම්මාන උළෙලවලදී සම්මාන හිමි කරගන්න ආකාරය. නමුත් ඔවුන් මෙහිදී සඳහන් කරපු කාරණයක් තමයි ශ්‍රී ලංකාව තුළ මේ තරුණ පර්යේෂකින් බිහිවීම යම්කිසි ආකාරයේ අඩුවක් තියෙන බව. අපි දැනගන්නට කැමති මේ අලුතින් බිහිවන තරුණ පර්යේෂකින්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
සාමාන්‍යයෙන් ලංකාවේ මෙහෙම අදහසක් තියෙනවා පර්යේෂණ කරන්න බොහොම හුඟක් සල්ලි ඕන ඉන්වෙස්ට්මන්ට් එකක් ඒ කියන්නේ මුදල් ප්‍රමාණයක් ඕන එහෙම නැත්නම් ලැබොරටරිස් ඒ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕන කියන එක තමයි හුඟක් අයගේ තියෙන අදහීම. දැන් මම කතාවක් වෙනසම දෙනකොට ලංකාවේ මම අහනවා දැන් ඔබතුමා දන්නවා ඇති ඇමසාන් කියන කම්පැනිය ගැන දන්නවා ඇති නේද? ඌබර් කියන කම්පැනිය ගැන දන්නවා නේද? Netflix කියන කම්පැනිය ගැන දන්නවා නේද? මේ කම්පැනි අත්වශයෙන් ලෝකේ ඔය Facebook කියන කම්පැනිය. මේ කම්පැනි ඩොලර් මිලියන් ගාණක් වියදම් කරලා ඇති කරපු කම්පැනිස් නෙමෙයි. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තිබිලා ඇති වෙච්ච කම්පැනිස් නෙමෙයි. යම් කිසි නුඹට කම්පියුටර් එකකුත් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන් හැකියාවකුත් අදහසුත් තියෙන එන් ඇති වෙච්ච කම්පැනියක්. ඒකෙන් මම ඒකෙන් මේ දැනුම් දෙන්න කැමති ගොක් ලෝකේ දිනු වෙච්ච කම්පැනිස් දිනු වෙලා තියෙන්නේ ඔය ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් එහෙම නැත්නම් ලොකු සල්ලි ප්‍රමාණයක් වියදම් කිරීමෙන් නෙවෙයි නමුත් මෙන්න මේ දේ කර යුතුයි කියන අදහසෙන් ඒකත් තමයි why ඒ කියන්නේ why කියන්නේ ඇයි how ඒ කියන්නේ කොහොමද and what මොකක්ද ඔය වචන තුනේ විශේෂම වැදගත් වචන තමයි මොකක්ද ඒ කියන්නේ මුළු ලෝකෙම අය දන්නවා යම්කිසි දෙයක් කරන්න ඔස්ට්‍රේලියාවේ ඉන්න සයන්ටිස්ලා ඉංජිනියර්ස්ලා අමරිකාවේ ඉන්න සයන්ටිස්ලා චීනයේ ඉන්න සයන්ටිස්ලා ඉංජිනියර්ස්ලා ඒ වැඩක් දුන්නොත් ඒක කරන්න දන්නවා ලෝකෙ කිසිම රටක කරන්න බැරි රටක් නෑ හැම රටේම ඉන්න අයට වැඩක් කරන්න පුළුවන් නමුත් හුඟක් වෙලාවට වෙන්නේ හුඟක් අය දන්නේ මොකද්ද කරන්න ඕන කියන එක ඒ තමන් දන්නවා නම් මෙන්න මේකයි කරන්න ඕන කියන එක එතකොට තමයි ඔය වගේ සාර්ථක කම්පැනිස් ඒ කියන්නේ Facebook Uber Netflix ඒ වගේ කම්පනීස් එහෙම නැත්නම් iPhone වගේ ටෙලිෆෝන් එකක් ඒ වගේ අලුත් ක්‍රම ඇති වෙන්නේ මෙන්න මේකයි මම කරන්න ඕන මොකක්ද මම කරන්න ඕන කියන අදහස එන්න ඕන අන්න ඔතන තමයි තියෙන ප්‍රශ්නේ.
ඒ අප සමගින් කතා බහට එකතුනේ ආචාර්ය බන්දුල විජේරත්නයන් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි SBS ගුවන්විදුලිය සමගින් ඔබතුමාගේ පර්යේෂණ දිවියේ අත්දැකීම් ඒ වගේම ඔබතුමා නියැලුණු පර්යේෂණවල තොරතුරු අපත් සමගින් බෙදා හදා ගන්නට මේ කතා බහට එක් වුණාට ඉදිරියේදීත් අපි කාල වේලාව ලැබෙන ආකාරයෙන් ඔබතුමා සමගින් මේ වගේ වටිනා කරුණු කාරණා කතා බහ කරන්නට අපගේ වැඩසටහන සමගින් ඔබතුමා සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට අප සමගින් මේ කතා බහට එක් වුණාට.
ස්තුතියි. Thank you.